So now we have the questions.
දැන් අපි ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නයි සූදානම. ප්‍රශ්න කොළයක ලියලා ශාලාවේ කෙළවරේ තියෙන පොඩි ප්ලාස්ටික් කප් එකක් වගේ එකක් ඒකට ලියලා දෙන්න. මෙතනදී අතොස්සල ප්‍රශ්න ඇහිීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොළයක ලියලා ප්‍රශ්නය අහන්න.
The first questions are nimittas always experienced as a light seen in the mind.
පළවෙනි ප්‍රශ්නේ තමයි නිමිත්ත අත්විඳින විදිය ගැන නිමිත්ත අත්විඳින්නේ ආලෝකයක් මනසේ ආලෝකයක් විදියට පමණද?
Can't a nimitta be intense bliss just before entering a jhana yet no light is seen in the mind?
නිමිත්තෙන් වෙනත් දෙයක් අදහස් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ අධික සුඛය, අධික සැපයක් වගේ දෙයක්, ආලෝකයක් නොවි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ධ්‍යානයට එළඹෙන්නට කලින් අත්විඳින.
Must all jhanas have a light nimitta preceding it, or it's not worth to be called a jhana due to the absence of a light nimitta preceding it? Doesn't the word nimitta just mean a sign, which may be either a sign seen as a light, or experienced merely as bliss, no light before a jhana?
සියලුම ධ්‍යානවලට කලින් ආලෝකය කියන නිමිත්ත තියෙන්න ඕනේද? එහෙම නැත්නම් එයට ධ්‍යානයක් කියලා කියන්න බැරිද කියලා අහනවා. ආලෝකය නැත්නම් ඒ ධ්‍යානයට කලින් නිමිත්ත ඇති වෙන්න බැරිද කියලා අහනවා. නිමිත්ත කියන එකේ අදහස සාමාන්‍ය අදහස සලකුණ කියන එක නේද කියලා අහනවා. ඒ සලකුණ කියන එකෙන් අදහස් කරන දේ එක්කෝ ආලෝකයක් විදියට හෝ සුඛයක් විදියට හෝ එහෙම නැත්නම් ආලෝකයේ නැති දෙයක් විදියට ධ්‍යානයට පෙර අත්විඳිනවද කියලා අහනවා.
It is true the nimitta does not need to be perceived as a light.
ඒක ඇත්තක්. නිමිත්ත කියන එක ආලෝකයක් විදියටම අත්විඳීමක් වෙන්නේ නැහැ, අවශ්‍ය නැහැ.
It is possible to enter a jhana without perceiving any light.
ධ්‍යානයකට එළඹෙන්න පුළුවන් කිසිම ආලෝකයක් අත්විඳින්නේ නැතිවත්.
However, it is most common to go through the perception of a light before you enter the jhanas.
කොහොම නමුත් පොදුවේ අත්විඳින දෙයක් තමයි ධ්‍යානයකට එළඹෙන්න කලින් ආලෝකයක් තියෙනවා කියන සංඥාවකට අපි යන එක.
The reason is this.
මේකයි හේතුව.
It's because when a nimitta comes up, it is not an object of the five senses. It is an object of the sixth sense of the mind.
ඒකට හේතුව තමයි නිමිත්තක් මතුවෙනකොට ඒ මතුවෙන දේ ඉන්ද්‍රිය පහෙන් මතුවෙන එකක් නෙමෙයි මනස කියන හයවෙනි ඉන්ද්‍රියෙන් ඇතිවෙන දෙයක්.
And we do not have enough language to understand or to describe such images.
අපිට අපේ භාෂාවේ ඒ දකින්න දේ විස්තර කරන්න තරම් එහෙම නැත්නම් තේරුම් ගන්න තරම් වචන නැහැ.
It is of the nature of perception to try and find some similar thing by which you can describe it.
අපේ සංඥාවේ ස්වභාවය තමයි ඒ අත්විඳින දේ වෙනත් දේවල් හරහා විස්තර කරන එක.
So most people compare the experience to very bright lights.
බොහෝ අය එහිඳ ඒ අත්දැකීම සමකරනවා බොහෝ ගොඩක් එළිය තියෙන ආලෝකයක්, ගොඩක් දිදුලන ආලෝකයක් වගේ අත්දැකීමක් කියලා.
Even the Buddha would say that the mind is radiant when the five hindrances are absent.
බුදුන්
that's a prabhasaracitta.
බුදුන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා මනස නීවරණයන්ගෙන් දුරු වුණාට පස්සේ ඊටාම ආලෝකමත් දිදුලන ප්‍රභාස්වර මනසක් කියලා. පබස්සර චිත්ත කියලා අපි ධර්මයේ මේක ඉගෙන ගන්නවා.
Such a description of radiance implies that the Buddha was referring to these nimittas perceived as lights.
ඒ වගේ ප්‍රභාස්වර භාවයක් ගැන කෙරෙන විස්තරයකින් බුදුන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ මේ නිමිත්ත කියන එක ආලෝකයක් විදියට අත්විඳා කියන එක.
But that mental object called the nimitta can be compared to intense physical bliss.
ඒත් ඒ මනෝ නිමිත්ත කියන අරමුණ අපිට ඒ වගේම සංසන්දනය කරන්න පුළුවන් තීව්‍ර වූ සැපයකටත්.
Which is a way which you can get into the jhanas.
ඒ හරහත් ඒනුත් ඔබට පුළුවන් ධ්‍යානයන් වලට පිවිසෙන්න.
But the preferred way is seeing a light.
නමුත් බොහෝ අය ප්‍රිය කරන ක්‍රමය තමයි කැමැති ක්‍රමය තමයි ආලෝකයක් දැකීම.
And I think that is because human beings develop the perceptions associated with the vision with sight much more than they develop perceptions based on the fifth sense of the body of kaya.
ඒකට හේතුව තමයි බොහෝ මිනිසයන් අපි දැකීම කියන ඉන්ද්‍රිය වැඩිපුර දියුණු කරන නිසා කයට තියෙන දැක්මට වැඩිය.
And I do prefer teaching people to train so they can perceive the nimitta as a light. It is much easier to work with.
මම එහිඳ කැමති බොහෝ අයට නිමිත්ත කියන එක ආලෝකයක් හැටියට උගන්වන්න. මොකද එය පහසුවක් හින්දා ගොඩක් පිරිසකට.
But I do agree with the person who wrote the question. It is not necessary, although it is preferable.
මම ඒ හින්දා මේ ප්‍රශ්නයත් එක්ක එකඟයි. ඇත්තටම එය අත්‍යවශ්‍ය නැහැ. නමුත් එය වෙන්න පුළුවන්.
The next question is in Sinhala.
නිවැරදිව සක්මන් භාවනාව කරන ආකාරය හා සක්මන සමග ආනාපාන සතිය වැඩිය හැකිද යන්න පහදා දෙන සේක්වා. Could you please explain how to practice walking meditation properly? And can we practice walking meditation with breathing meditation? Please explain. That's one question.
Yes. Maybe I'll answer that first. If you are practicing walking meditation and at the same time being aware of your breathing, it sometimes happens you're not aware of your walking and you can tread on something or trip over and it's a danger for your health.
ඔබ සක්මන් භාවනාව කරන අතරතුර හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න ගියොතින් හිටිගමන් කොහේ හරි හැප්පිලා ඔබව වැටෙන්න පුළුවන්. ඔබේ සෞඛ්‍යයට එය හානියක්.
And some people try to coordinate the breath with the walking by doing such things as left foot moving, breathing in, right foot moving, breathing out.
සමහර මිනිස්සු හුස්ම රැල්ලයි සක්මනයි දෙක සම්බන්ධ කරනවා. ඒක හරියට වම් පාදයේ තබනකොට හුස්ම ගැනීමත් දකුණු පාදයේ තබනකොට හුස්ම හෙලීමත් විදියට.
So that seems to be very disturbing.
එය ඒ වුණාට බාධාකාරී බව තමයි පේන්නේ.
So it seems to be much more preferable for you to be putting your mindfulness on the movement of your feet, not on the breath during walking meditation.
එහිඳ මට හිතෙන්නේ හොඳම දේ තමයි සක්මන් භාවනාව කරද්දී ඔබේ පාදයේ චලනය වෙන එකට අවධානය යොමු කරන එක හුස්ම රැල්ලටත් වඩා.
So with walking meditation, as I practice it and as I was taught it, first of all I choose a comfortable path.
සක්මන් භාවනාවේදී මම පුහුණු වෙන විදියටත් මට උගන්වපු විදියටත් මම ඉස්සෙල්ලාම කරන්නේ සක්මන කරන සක්මන් මළුවක් සකසා ගන්න එක, තෝරා ගන්න එක.
So I do not have too much to worry about stepping in the wrong place or tripping over.
ඒ හින්දා මට ඒ තරම් කනගාට දුක් වෙන්න දෙයක් නැහැ. වැරදි වලක වැටේවිද එහෙම නැත්නම් කොහරි පැටලේවිද කියලා මොකද මං සක්මන් මළුව හොඳට තෝරගෙන තියෙන නිසා.
And I try to keep my focus of attention with my eyes open on a just maybe about 6 foot in front of me.
මට පුළුවන් ඇස් විවෘත කරගෙන ඉදිරිය දිහා අඩි 6ක් විතර දුර බලාගෙන අවධානයෙන් සක්මන වඩන්න.
I do not close my eyes.
මම ඇස් පියාගෙන සක්මන කරන්නේ නැහැ.
I do that because it gives a feeling of safety that my eyes can see what I'm going to step on soon.
ඒකට හේතුව තමයි මට පුළුවන් මට දැනෙනවා ආරක්ෂිත බවක්. මොකද ඉස්සරහට මම අඩිය තියද්දී ඇස් ඇරිලා තියෙන නිසා මට පේනවා මං අඩිය තියන්නේ කොහෙද කියලා.
And if I am walking inside, it means that I don't hit my head on a wall.
මම සක්මන් කරන්නේ කොහේ හරි ඇතුළක නම් ඇස් අරගෙන ඉන්න හින්දා මම වැරදිලා ඔළුව කොහේ හරි හප්පගන්නෙත් නැහැ.
Now, I usually put my hands in front of me, sometimes behind me, wherever my hands can feel comfortable.
සමහර වෙලාවට මම මගේ අත් ඉදිරි පස හෝ පසු පසෙන් තියාගන්නවා මට පහසුවක් දැනෙන විදියට.
Then I start walking, making sure that I am not using walking meditation to work out all of my problems.
ඊළඟට මම සක්මන පටන් ගන්නවා වම දැඩිසේ අවධාරණය කරගන්නවා මගේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳන්න නෙමෙයි මං සක්මන් කරන්න කියලා.
And I make sure I'm not thinking about the past or about the future, just in the present moment with my walking.
ඒ වගේම මම තහවුරු කරගන්නවා මගේ අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතන්නේ නැතිව වර්තමානයේ ගැන සිහියෙන් සක්මන කරනවා කියලා.
And to help keep in the present moment, I put all of my focus, my attention, onto the movement of my legs.
වර්තමානයේ හිත පවත්වා ගැනීමට උපකාරී වෙන්න මම කරන්නේ මගේ පාදයේ චලනයට හොඳින් අවධානය යොමු කරන එක.
At the beginning, I just notice left foot moving or right foot moving.
මුලින්ම මම හඳුනා ගන්නවා මගේ වම් පාදයේද දකුණු පාදයේද චලනය වෙන්නේ කියලා.
It is similar to watching your breathing. You know the breath is going in or going out, just that much.
ඒක හරියට හුස්ම රැල්ල දිහා බලනවා වගේ. ඒ කියන්නේ හුස්ම ඇතුළට යනවද පහළට හෙලනවද කියන ගැන.
And I walk at a natural pace. Just like when I watch my breath, I breathe at a natural pace.
මම ඇවිදින්නෙත් ස්වාභාවික පියවර වලින්. ඒක හරියට ස්වාභාවිකවම හුස්ම ගන්නවා වගේ.
I do not make the walking slow nor fast, just natural.
මම සක්මන හෙමින් කරන්නෙත් නැහැ, වේගෙන් කරන්නෙත් නැහැ. මම වෙනද ඇවිදින විදියට ඇවිදිනවා.
And as my mindfulness increases, I can feel more of one step.
මගේ සිහිය දියුණු වෙන්න මට එක පියවරකින් බොහෝ දේවල් වැටහෙන්න ගන්නවා.
Instead of just being mindful of left foot moving, right foot moving, my mindfulness increases so I can see the very beginning of the left step and seeing all the many movements until the left step is complete.
ඒ මගේ සිහිය දියුණු වෙන්න වම් පාදයේද දකුණු පාදයේද කියලා බලනව වෙනුවට යම් පාදයක් එසවෙන්නේ එහි තියෙන සියලුම චලනයන් මට වැටහෙන්න ගන්නවා.
And I can see from the very beginning of a right step, I notice which part of my foot leaves the ground first, which part of my right foot leaves the ground last.
සිහිය තව තව දියුණු වෙන්න ආරම්භයේදීම මට වැටහෙන්න ගන්නවා මගේ පාදයේ කොයි කොටසද ඉස්සෙල්ලා පොළවෙන් ගිලිහෙන්නේ කොයි කොටසද පොළවෙන් මිදිලා පොළව ස්පර්ශ කරන්නේ කියලත්.
So my mindfulness increases to see more of each step.
මගේ සිහිය තව තව දියුණු වෙනවා ඒ පියවරවල වඩ වඩාත් අත්විඳීම් විඳින්න.
And it is quite common, because one's mindfulness is increasing and is more to be aware of, that you tend to walk more slowly.
පොදුවේම සිද්ධ වෙන දෙයක් තමයි ඔබේ සිහිය දියුණු වෙන නිසා ඔබ තව තවත් ස්ථාවර වෙන නිසා ඔබේ සක්මන ටිකක් හෙමින් කෙරෙන සක්මනක් බවට පත් වෙනවා. සක්මන් වේගය අඩු වෙනවා.
one doesn't intentionally decide to walk slowly, it is just usual what happens.
ඔබ හිතාමතාම හෙමින් සක්මන් කිරීමට පටන් ගන්නෙ නැහැ. ස්වාභාවිකවම ඔබේ සක්මන හෙමින් වැඩෙන්න, හෙමින් ඔබේ පියවර තැබීම කෙරෙනවා.
And because the mindfulness is increasing and you're becoming more calm, it is very usual that you start to have piti sukha, happiness and joy with the walking meditation.
ඔබ බොහෝ සාමකාමී බවට සංසුම් බවට පත්වෙන නිසා ඉබේම වගේ ප්‍රීති සුඛය ඔබට දැනෙන්නත් ගන්නවා.
You start to notice that you are enjoying this meditation.
ඔබ ඊළඟට ඉබේම වගේ වටහා ගන්නවා මේ භාවනාව ඔබ විනෝදයෙන් විනෝද භාවනාව තුල විනෝද වෙමින් ඉන්නවා කියලා.
The arising of piti sukha with the walking meditation is very important.
සක්මනේදී ප්‍රීති සුඛය උපදවාගෙන ඉපදවීම හරිම වැදගත්.
It means you can walk so peacefully, so happily for quite a long time.
එයින් අදහස් වෙන්නේ ඔබට ඊටාම සාමකාමීව සතුටින් බොහෝ වෙලාවක් සක්මනේ යෙදෙන්න පුළුවන් කියන එකයි.
And once you have finished your walking meditation, then find this place or a place where you can sit down as soon as possible. Because then you can take the peace and the piti sukha which you have generated in walking meditation and transfer it to the sitting meditation.
ඔබ සක්මන හොඳට කෙරුණට පස්සේ ඉවර වෙච්ච ගමම්ම ඔබ ඉඳගන්න තැනක් හොයාගෙන ඒ තැන ඉඳගෙන හිඳගෙන භාවනාව පටන් ගන්න ඒ සංසුම් භාවයත් ප්‍රීති සුඛයත් එක්කම එතකොට ඔබට පුළුවන් ඔබ සක්මනේදී වඩපු ප්‍රීති සුඛයත් සාමයත් සතුටත් හිඳගෙන කරන භාවනාවට හරවන්න.
And to give you some examples from my own experience of walking meditation, when I first ordained as a bhikkhu in Bangkok, I would do walking meditation in the Dhamma hall, in the Sima hall, sorry.
ඔබට උදාහරණයක් දෙනවා නම් මගේ අත්දැකීමෙන්ම මම ඉස්සෙල්ලාම තායිලන්තේ භික්ෂුවක් බවට පත් වුණාට පස්සේ මම ධර්මශාලාවේ හෝ සීමා මාලකයේ සක්මන් භාවනාව කරන්න පුරුදු වෙලා හිටියා.
The length of the Sima hall was just about the same length as this tent.
සීමා මාලකයේ තියෙන දිග දුර ප්‍රමාණය මේ ටෙන්ට් එක වගේ දුර ප්‍රමාණයක් තියෙන්නේ.
And it usually took me half an hour, 30 minutes from walk from one end to the other and another 30 minutes to walk back again.
සාමාන්‍යයෙන් මට එක කෙළවරකින් අනිත් කෙළවරට යන්න පැය භාගයක් විතර යනවා. ආපහු එන්නත් ඒ තරම් ප්‍රමාණයක් වෙලාව යනවා.
And on one morning I was very very peaceful in my walking meditation. Being able to watch every movement of a foot as it rose.
එක උදෑසනක මම බොහෝම සිහියෙන් සක්මනේ යෙදමින් හිටියා මට පුළුවන්කම දැනුණා ලැබුණා මම මගේ පාදයේ ඔසවද්දි දැනෙන හැම විඳීමක්ම පාහේ දකින්න සිහියෙන්.
And then I was disturbed by a sound, by a noise.
එතකොටම මම මට බාධා වුණා ශබ්දයකින් පිටතින් ඇහිච්ච
You don't have to translate that.
මට දුරින් ඇහෙන්න ගත්ත මගේ නම ඔය කියපු විදියට කවුදෝ කියනවා මට කතා කරනවා ඇහුණා ඈතින් වගේ.
And it was like you were listening to a sound a long distance away.
ඒක හරියට ගොඩාක් ඈතින් කවුරු හරි නම කතා කරනවා මොකක් හරි ශබ්දයකට ඔබ ගොඩාක් ඈතින් ඇහෙන එකට අහන් ඉන්නවා වගේ.
So I just continued my walking.
මම ඒත් මගේ සක්මන දිගටම කරගෙන ගියා.
And I heard it even louder. Brahma Wangso.
එතකොට මට තවත් වැඩිපුර අර ශබ්දය ආයෙත් ටිකක් වැඩිපුර ඇහෙන්න ගත්තා.
And so I took my awareness away from the walking And I realized there was a monk standing next to me, shouting in my ear.
ඊළඟට මම මගේ අවධානය යොමු කරා සක්මණෙන් මගේ ළඟ කවුරුවත් ඉන්නවද කියලා බලන්න. බැලුවහම මගේ ළඟින්ම හාමුදුරනමක් මගේ මට කතා කරනවා මම දැක්කා.
I had forgotten that that morning I was invited to a house dana where one of the devotees wanted to present some things, some food and some offerings.
මට අමතක වෙලා එදා උදේ අපිට ආරාධනාවක් ලැබිලා තිබුණා කියලා ළඟ ගෙදරකින් දානය පූජා කරන්න.
Because I was late, the abbot had sent one of the monks to come and get me.
මම පරක්කු වෙලා හිටියේ හින්දා ගුරු හාමුදුරුවෝ ආරාමාධිපති හාමුදුරුවෝ තවත් භික්ෂුවකට කියලා තිබ්බා මම කොහෙද ඉන්න කියලා හොයන් ඉන්න කියලා.
But when he tried to call me, it was like he was too far away. I could pay no attention.
උන් ඒ හාමුදුරුවෝ මට මගේ නම කතා කරාම මට හරියට දැනුනේ උන්වහන්සේ ගොඩාක් ඈතින් ඉඳන් කතා කරනවා වගේ. මට අවධානය දෙන්න බැරි තරම් දුරකින්.
So this monk had to stand right next to me and shout in my ear because I was too deep into the samadhi, the stillness of walking meditation.
ඒ හාමුදුරුවන්ට ඒ හින්ද සිද්ධ වුණා මගේ කන ගාවටම ගිහිල්ලා මගේ නම හයියෙන්ම කියන්න. මගේ අවධානය ගන්න ඕන හින්දා.
And once I realized what was happening, that I had to come out of my meditation to attend this appointment. It took such a long time for me to move my head around to face that monk.
ඒ මම තේරුම් ගත්තාම දැන් මම යා යුතුයි කියලා මට සෑහෙන වෙලාවක් ගියා මගේ ඔළුව හරවලා අර හාමුදුරුව දිහා හරියට බලන්න පවා සමාධිය ඒ තරම් තීව්‍ර වෙලා.
Because my mindfulness was so strong. Every time you moved your head a tiny bit, there were so many sensations, so much to watch in just moving your head just a small amount. It took about 10 minutes before I could turn it all the way around.
මගේ සිහිය ඒ තරම්ම දියුණු වෙලා තිබුණු නිසා යම් චලනයක් සිද්ධ වෙනවා නම් එහි තියෙන සියලුම සංවේදනයන් දකිමින් ඒ චලනය කරන්න මම ඒ වෙනකොට පුහුණු වෙලා තිබුණා ඒ හින්දා මට විනාඩි 10ක් විතර ගියා ඔළුව හරවලා උන්වහන්සේ දිහා බලන්න.
So that's an example of how still and peaceful you can get in walking meditation.
ඒ හින්දා උදාහරණයක් ඔබ කොයිතරම් සක්මණින් නිශ්චල භාවයට පත් වෙනවද සාමකාමී භාවයට පත් වෙනවද කියලා ඔබට තේරුම් කරලා දෙන්න.
You cannot get into jhana during walking meditation, but you can certainly detach from the world so much.
ධ්‍යානවලට පත් වෙන්න බැහැ සක්මණින්, නමුත් ඔබට ලෝකයෙන් මිදෙන්න පුළුවන් සෑහෙන්න සක්මණ කරහා.
Very good. So what's the next part?
ආනාපාන සතිය තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකිමින් විදර්ශනා මග වඩන ආකාරයත් මාර්ගඵල අවබෝධය කරන ආකාරයත් පහදා දෙනසේක්වා. So could you please explain how to see the five aggregates through the breathing meditation and how to also develop the insight meditation in such a way that leads to adhigamas.
Magapalas.
Okay. Fruitions, paths and fruitions.
Very good. So, each one of these questions is worthy of a whole Dhamma talk, which is why this evening I will not be able to complete all the questions.
මේ හැම ප්‍රශ්නයකින්ම ලොකු ධර්ම දේශනාවක් දෙන්න පුළුවන්. ඒ හින්දා මට අද හවස මේ ප්‍රශ්නෝත්තර වෙලාවේ මුළු ප්‍රශ්න ටිකම ඉවර කරන්න බැරි වේවි.
But I've seen the program and I'm supposed to give 2 Dhamma talks a day plus the question and answer session.
මේ වැඩසටහන තුල ඇත්තෙම ධර්ම දේශනා දෙක ගානේ දිනපතා මම දෙන්න નિયમિત වෙලා තියෙනවා. ඒකට අමතරව තවත් ප්‍රශ්නෝත්තර අවස්ථාවකුත් තියෙනවා. ඒ හින්දා මට තවත් කාලය ලැබෙවි මේවා විස්තර කරන්න.
If the questions are so important, I might change that to one Dhamma Desana and two question and answer sessions.
ප්‍රශ්නය වැදගත්ම නම් මම එය ධර්ම දේශනාවක් බවට පත් කරගෙන පිළිතුරු දෙන්නම්. ප්‍රශ්න දෙකක් තියෙනවා නම් එය දෙකට බෙදලා මම පිළිතුරු දෙන්නම්.
So your questions will be answered but in great detail.
ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබේවි වඩා විස්තර සහිතව ඉදිරියේදී.
So the Anapanasati is one of the best ways to attain the jhanas.
ආනාපානසතියෙන් පුළුවන් ආනාපානසතිය කියන්නේ හොඳම මාර්ගයක් ධ්‍යාන වඩන්නට.
So why are the jhanas necessary for Magapala?
ඇයි ධ්‍යාන අත්‍යවශ්‍ය මාර්ගඵලවලට?
Especially in understanding the Panchupadana khandas.
විශේෂයෙන්ම පංචඋපාදාන ස්කන්ධ තේරුම් ගන්නට.
So I'm going to focus on just one of those Panchupada khandas, which is the sankhara.
Mama den aramunu karanna yanne panchupadana skandha walin ekak gana. Eke e eka thamai sanskara gana.
In particular that most important part of sankhara called the chetana or the will.
Sanskara wala wadathma wedagat kotasak thamai chetana kiyen eka. Kametta kiyen eka.
How can you get insights into the will?
කොහොමද අපි චේතනාව සම්බන්ධයෙන් විදර්ශනාව ඇති කරගන්නේ?
And it's such a difficult thing to explain that I use a simile.
එය ගොඩක් අමාරු එකක් විස්තර කරන්න නමුත් මම උපමාවක් භාවිත කරනවා.
It is the simile of the tadpole and the frog.
මම භාවිත කරන්නේ ඉස්ගෙඩියා සහ ගෙම්බා කියන උපමාව.
A tadpole is born in the water.
ඉස්ගෙඩියා වතුරේමයි උපදින්නේ.
How can a tadpole understand what water is?
කොහොමද ඉස්ගෙඩියා වතුර කියන එක තේරුම් ගන්නේ?
No more than a fish can understand what water is.
මාළුවෙක් වඩා කිසි කෙනෙක්ට වතුර ගැන අවධානය තේරුම් ගන්නට බැහැ. මාළුව තේරුම් ගන්න ප්‍රමාණය තමයි ඉස්ගෙඩියටත් තේරෙන්නේ.
Because water is always there for the fish.
මොකද මාළුවට වතුර තමයි කොයි වෙලෙත් තියෙන එකම දේ.
The difference between a tadpole and a fish is that one day the tadpole grows into a frog.
මාළුවත් ඉස්ගෙඩියත් අතර වෙනස තමයි යම් දවසක ඉස්ගෙඩියා ගෙම්බෙක් බවට පත් වෙනවා කකුල් එහෙම ඇවිල්ලා.
And one day the frog jumps out of the lake for the very first time.
යම් දවසක ගෙම්බා වතුරෙන් ගොඩබිමට පනිනවා පළවෙනිම වතාවට.
And that is a very strange experience for the frog.
ගෙම්බට ඒක පුදුම අමුතුම අත්දැකීමක්.
It is like nothing it has ever experienced.
ඒක හරියට ගෙම්බා කවදාවත් අත්විඳපු නැති අත්දැකීමක් වගේ.
There is something which has always been there, which it has never noticed before, and is now missing.
පොළව කියලා කියන්නේ කොයි වෙලෙත් තිබිච්ච දෙයක්. නමුත් ගෙම්බගේ අවධානයට එය මේ වෙනකන්පත් උනේ නැහැ. දැන් ගෙම්බට එය වැටහෙන්න ගන්නවා.
The thing which is missing is water.
දැන් පොළවට ගියහම එකක් අඩුයි. ඒ තමයි වතුර.
Because the frog is now sitting on dry land.
හේතුව ගෙම්බා දැන් වියලි පොළවේ තමයි ඉන්නේ.
Only now can the frog understand what water is.
දැන් තමයි ඇත්තටම ගෙම්බට වතුරේ තියෙන වෙනස තේරෙන්නේ.
That stuff was no longer there. That was water.
වතුර කියලා තිබිච්ච දේ තව දුරටත් ගෙම්බට අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ගොඩ බිම තුල ඉන්නකොට.
Only when things which are always there vanish can we understand what they are.
නිතරම අපි දකින්න දෙයක් අතුරුදහන් වුණාට පස්සේ තමයි එය එහි සැබෑව අපිට වැටහෙන්න ගන්නේ.
In the second jhana it is so clear that the thing which is missing is your will.
දෙවනි ධ්‍යානයේදී පැහැදිලි වන දෙයක් තමයි කොයි වෙලේ තියෙන දෙයක්. ඒ කියන්නේ ඔබේ චේතනා අතුරුදහන් වීම.
That is the reason why in the second jhana it is the piti sukha which is made of samadhi, of stillness. Nothing can move it.
ඒ හින්දායි දෙවෙනි ධානයේදී ප්‍රීති සුඛය කියන එක ධානයෙන් මතුවෙන ප්‍රීති සුඛය එහෙම එහෙ කරන්න බැරි තරම් ස්ථාවරව මතුවෙන්නේ.
That is one of the key experiences of a second jhana.
දෙවෙනි ධානයේ වැදගත්ම අංගයක් තමයි මේ අත්දැකීම.
For the first time in your memory that something is missing which has always been there, that is the will.
පළවෙනි වතාවට ඔබේ මනසේ මෙතෙක් වෙලා තිබුණු දෙයක්, ඒ කියන්නේ සිතුවිලි අතුරුදහන් වෙලා ගිහිල්ලා.
Only now can you understand what the will is.
දැන් තමයි ඔබට සැබෑවටම චේතනා කියන්නේ මොකද්ද කියලා හොඳටම තේරෙන්නේ.
If you haven't achieved those jhanas, it's like living in water all the time, the water is around you.
ඔබ ඒ ධ්‍යානය අත්විඳලා නැත්නම් ඔබ තවමත් වතුරේ ඉන්නවා වගේ. කොයි වෙලෙත් ඔබ දකින්නේ සිතුවිලිම පමණයි.
You cannot understand it.
ඔබට ඒ තේරුම් ගන්න බැහැ.
You may have all your theories about the will, about Chaitanya, all that you've ever learned about that, but you've never really understood it.
ඔබ දැනගෙන ඉන්න පුළුවන් හොඳටම චේතනා ගැන නොයෙකුත් විදියට, නමුත් ඔබට තවම මේ අත්දැකීම ලැබෙනකන් එය හරියටම දැනගන්නට බෑ.
Even outside of jhanas you may not use your will, but it's always there for you in case you want to use it.
ධ්‍යානයෙන් තොරවත් ඔබේ චේතනාව පවතිනවා, ඔබට ඕන වෙලාවක ඒ භාවිත කරන්න පුළුවන්.
In the second jhana the will is totally absent. Can't find it anywhere.
දෙවෙනි ධ්‍යානයේදී එය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, ඔබට එය කොහෙවත් හොයාගන්නවත් බැරි වෙන විදියට.
And also the second jhana, because the will is absent, it has a happiness and a bliss which is far exceeds that of the first jhana.
දෙවෙනි ධ්‍යානයේදී දැන් ඒ චේතනාව නතුරුදහන් වෙලා තියෙන නිසා ගොඩාක් ගැඹුරට ප්‍රීතියත් සුඛයත් ඔබට අත්විඳින්නට හැකි වෙනවා.
So one of the things you see very clearly having emerged from a second jhana is that Chaitanya, your will, is suffering. It is dukkha, through and through, 100%.
ඔබ එතකොට අත්විඳින දෙයක් තමයි මේ චේතනා කියලා කියන්නේ 100%ක්ම දුකක් කියන එක.
Your will is suffering.
ඔබේ චේතනාව ඇත්තටම දුකම තමයි.
So why do you encourage your will?
ඇයි එතකොට ඔබ චේතනාවට සහයෝගය දෙන්නේ?
Always doing things.
කොයි වෙලෙත් එක එක දේවල් කරමින් ඉන්නේ ඇයි?
Putting forth extra will, thinking you can transcend or get out of suffering through will.
හරි, අපි උත්සාහය යොදනවා වැඩිපුර චේතනා බලය දාලා ඒ තුලින් තවත් එහාට යන්න පුළුවන් කියලා.
When the will is suffering.
වේදනාව චේතනාවම දුකක් නම් ඇයි අපි එය තව තවත් තර කරන්නේ?
And it is nothing to do with you.
එය ඔබ සමග කරන් කිසි දෙයක් ඔබට අදාළ නැහැ ඒක.
You understand very clearly the will is not me, not mine, not a self.
ඔබ පැහැදිලිවම තේරුම් ගන්නවා චේතනාව කියලා කියන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා.
You see that very clearly.
ඔබ එය පැහැදිලිවම දකිනවා.
Most people always assume that you are in charge of your will.
බොහෝ අය කොයි වෙලෙත් අනුමාන කරන දෙයක් තමයි ඔබ චේතනාවේ හිමිකාරය කියලා.
So you decided to come on this retreat.
ඔබයි මේ භාවනා වැඩසටහනට එන්න තීරණය කළේ.
You know the Buddha's teachings, there's no person in there.
ඔබ දන්නවා බුදුන් වහන්සේගේ දේශනාවේ හැටියට ආත්මයක් කියලා එකක් නැහැ කියලා, කෙනෙක් ඉන්නවා කියලා දෙයක් නැහැ කියලා.
So who do you think chose to come here?
එහෙනම් කවුද මෙහෙ ඉන්න තීරණය කළේ?
There is something wrong there.
මොකක් හරි වැරද්දක් තියෙනවද ඒකේ?
When you only after you've achieved the jhana, you understand what will truly is.
ඔබ ධ්‍යාන අද්දින්දට පස්සේ හොඳටම තේරුම් ගන්නවා ඇත්තටම චේතනාව කියලා කියන්නේ මොකද්ද කියලා.
Only when you see it is not me, not mine and the self, but it's dukkha, only then can you let go of the will.
ඔබ දැත් හරියටම චේතනාව කියල එක මම නෙමෙයි මගේ නෙමෙයි එය දුක්කමයි කියලා එතකොට තමයි ඔබට ඒ ගැන හොඳටම අවබෝධයක් ලැබෙන්නේ.
And then rebirth.
ඒත් එක්කම නැවත උපත ගැනත් ඔබට අවබෝධයක් ලැබෙනවා.
The end of craving.
ඒ වගේම තණ්හාවේ කෙලවර දැකීම පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා භාවනා කිරීම සඳහා හිඳගත්ත් එය ආරම්භයේ සිට අවසානයේ දක්වා සාර්ථක අවසන් කිරීමට තවම හැකි වී නැහැ. Dear Venerable Sir, although I have sat in meditation, I have never been able to finish it. Although I start meditation, I haven't been able to finish it. භාවනා කමඨහන සිහිපත් කරන නමුත් ඒ අතරතුර වෙනත් දේවල් වලට සිත යොමු වෙනවා. Although I keep my attention on the object of meditation, I get distracted. දනහිස් වේදනාව දැනී එය කිරීමට නොහැකි වෙන අවස්ථාද තිබෙනවා. Sometimes I feel the pain of on my knees, and as a result, I discontinue my meditation. අප පන්සලේ විහාරය තුල භාවනා කරන විටදී විවිධ ශබ්ද ඇසි තිගස් වෙනවා. At times when I meditate in my vihara, I hear sounds and I get frightened. As ara baluwita kisivak naha. When I open my eyes and look around, I see nothing. එකම අරමුණක සිට භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද ලැබෙයි නම් ගෞරවයෙන් යුතුව ඒවා අනුගමනය කරමි. If I get instructions from you to continue my meditation and develop my meditation by staying on focus on one object, I will happily follow. May the Triple Gem bless you.
Very good. Many years ago when I was living in Thailand, I was meditating in the jungle.
අවුරුදු ගානකට කලින් මම තායිලන්තේ භාවනා කරද්දී මම කැලේ තමයි භාවනා කළේ.
Late into the night.
රෑ බෝ වෙනකොට.
The jungle can be very peaceful at night time.
කැලේ රෑට සාමකාමී වෙන්න පුළුවන්.
But every so often you hear the sound of jungle animals.
විටින් විට ඒත් ඔබට ඇහෙන්න ගන්නවා කැලේ ඉන්න සත්තුන්ගේ ශබ්ද.
Most jungle animals would leave you alone.
බොහෝ කැලේ සත්තු ඔබට අවධානය නොකර ඉඳීවි.
But there were elephants and tigers and bears in Thailand.
ඒත් තායිලන්තේ අලි හිටියා, වලස්සු හිටියා, කොටිත් හිටියා.
And they could be dangerous.
ඒ සත්තු භයානක වෙන්න පුළුවන්.
So when I was meditating one evening and I heard a sound of a jungle animal coming close to me, I decided to be very aware, not of my breath, but of the sound.
එක රැයක මං භාවනා කර කර ඉන්නකොට මට ඇහුණ කැලෑ සතෙක් මගේ දිහාවට එනවා. මම ඊළඟට මගේ අවධානය භාවනා වෙනුවට ඒ ශබ්දය වෙනුවට යොමු කළා.
Just so I could be sure it was not a dangerous animal.
එහෙම කරොතින් මට හිතුණා ඒ සතා භයානක සතෙක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් කියලා.
And being very mindful, I listened carefully and decided it was only a small animal.
බොහෝම අවධානය යොමු කරාම මට දැනුණා මේ සතා නම් කුංචි සතෙක් කියලා.
Nothing to be afraid of.
බය වෙන්න දෙයක් නැහැ කියලා.
So I went back onto my breathing.
ඊළඟ ඒ හින්ද මම මගේ හුස්ම රැල්ලට අවධානය යොමු කරා.
Please remember there was no light, it was dark, so I just had to rely on sound to see whether it was dangerous or not.
මතකයට ගන්න එතන ආලෝකයක් තිබුණේ නැහැ. තිබුණේ ශබ්දය විතරයි ආරක්ෂාවට ඇහෙන දේට අවධානය යොමු කරලයි ආරක්ෂාව සපයාගන්නේ.
A minute or two later, it came closer to me. I could hear its sound more clearly. And I realized it was not a small animal, it was a medium-sized one.
විනාඩියක් දෙකක් යනකොට එකපාරට මට වැටහෙන්න ගත්තා ඒ ශබ්දය ඒ සතා මගේ ළඟටම ඇවිල්ලා කියලා. ඒ සතා නම් ටිකක් මධ්‍යම ප්‍රමාණයේ සතෙක් කියලා දැන් මට එන්න තේරෙන්න ගත්තා.
the noise it made on the leaves, on the twigs, suddenly it was like a medium size, not a small one.
කොළ මත ඒ සතා අඩිය තියද්දී ඇති කරපු ශබ්දය තුලින්ම මට වැටහුණා මේ සතා පොඩි සතෙක් නන් නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ සතෙක් කියලා.
Still not dangerous.
ඒත් මට හිතුණා මේ සතා එච්චර භයානක නෑ කියලා.
So I went back to my breathing.
ඒ හින්දා මම මගේ හුස්මට අවධානය යොමු කරන්න පටන් ගත්තා.
But as it came closer and closer, the sound it was making was such I realized again, I was wrong. This was a large jungle animal.
ඒ සතා එන්නෙන්න ලං වුණාම ලං වෙන්න මට තේරුණා මම වැරදි මේ සතා ලොකු සතෙක් කියලා.
And it was coming right towards me.
ඒ සතා මං ඉන්න තැනටමයි දිගටම කෙලින්ම ආවේ.
Because I was sitting very still, it probably couldn't even see me.
මම බොහෝම නිශ්චලව ඉඳගෙන හිටිය නිසා ඒ සතාට සමහර විට මාව පෙන්වෙලවත් නැතුව ඇති.
But because it was coming right towards me, soon it would smell me.
හැබැයි මං ගාවටම එමින් හිටිය නිසා ඒ සතාට මාව ඉවෙන් වගේ දැනෙන්න පුළුවන්.
This could be a tiger or an elephant or a bear.
මේ සමහර විට කොටියෙක් අලියෙක් හෝ වලහෙක් වෙන්න පුළුවන්.
So this was dangerous.
එහිඳ මේකනම් භයානක දෙයක්.
So I realized I just could not go back to watching my breath.
මට එහිඳ තේරුණා දැන් නම් හුස්මට අවධානය යොමු කරන්න ආපහු මට යන්න බෑ කියලා.
So I opened my eyes and turned on my torch, my flashlight.
මම ඇස් ඇරලා මගේ ටෝච් එක පත්තු කරලා බැලුවා.
And looked for it where it was.
හොයල් බැලුවා කොහෙද සතා ඉන්නේ කියලා.
And then I saw it, I found it, what was making all that noise.
ඊළඟට මම හොයාගත්තා මොකද්ද මේ ශබ්ද ඇති කරන දේ කියලා.
A tiny mouse about this big, just a mouse.
මේ තරම් size පුංචි මීයෙක්.
But my fear had amplified, exaggerated the sound of a mouse to be the same as the sound of a tiger.
මගේ බය කොච්චරද කියනවනම් මීයෙක්ගේ ශබ්දෙත් මම මට ඇහිලා තියෙන්නේ කොටියෙක්ගේ වගේ ශබ්දයක් විදියට ලොකු වෙලා.
That's what fear does.
ඒ බය හැටි බය කරන්නේ ඒක තමයි.
So please understand fear. It exaggerates everything.
ඒ හින්දා බය කියන එක තේරුම් ගන්න බය කරන්නේ හැම දෙයක්ම ලොකු කරලා පෙන්වන එක.
So now when I hear such sounds, realize it's only probably a mouse.
දැන් මට ඒ වගේ ශබ්ද හෙනකොට මම තේරුම් ගන්නවා සමහර විට ඒ මීයෙක් වෙන්න ඇති කියලා.
So I do not need to be disturbed.
ඒ හින්දා බාධා විය යුත්තේ නැහැ.
Now if you are meditating, you have pains in the leg or pains in the back, the first thing is you did not pay enough attention to get into a comfortable position to begin with.
ඔබ භාවනා කරද්දී ඔබේ කොහේ හරි ශරීරයේ වේදනාවක් තියෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඔබ හරි ඉරියව්වක තැම්පත් වෙලා පහසුවෙන් ඉන්නේ නැහැ කියන එකයි.
So if you're getting old like me, sit in a chair.
ඔබ වයසටපත් වෙනවා නම් වයසටපත් වෙලා නම් භාවනා කරන්න බිම ඉඳ ගන්න බැරි නම් පුටුවක ඉඳ ගන්න.
So you don't get so many pains in your leg.
එතකොට එක එක වේදනාවල් ඔබට දැනෙන එකක් නැහැ ඔබේ පාදවල.
But if during meditation you do get a pain in your leg, then first of all ignore it.
භාවනාවේදී ඔබට ඇත්තටම වේදනාවක් දැනෙනවා නම් ඒත් දැනෙනවා නම් පුටුව ඉඳගෙනත් ඉස්සෙල්ලම ඔබ එය නොසලකා හැරලා බලන්න.
But if it is very strong, then with your eyes closed very mindfully, move your leg.
ඔබේ වේදනාව තවත් තීව්‍ර වෙනවා නම් ඇස් දෙක පියාගෙන සිහිය උපදවාගෙන චල ඔබ ඉරියව ඒ පාදයේ පොඩ්ඩක් සිහියෙන් වෙනස් කරන්න.
For example, I'm now going to move my legs, cross them the other way around.
මම උදාහරණයක් විදියට දැන් මගේ පාද වෙනස් කරන්න යන්නේ.
It takes about 20 seconds.
ඒකට තප්පර 20ක් විතර යනවා.
If I did that during my meditation, it would disturb my meditation, but only a small amount.
Bhavanavedi mata mama ehema karanawa nan ekata sulu welawai yanne.
I would be going back maybe about a minute in my meditation.
Badhava sului. Ehinda mage bhavanawa vinadiyakin vithara pramada wenna puluwam.
But now my body is comfortable. I can make up what I lost very quickly.
දැන් මගේ භාවනා මගේ ශරීරය ඉතාම පහසු ඉරියව්වක තැම්පත් වෙලා තියෙන්නේ ඒ හින්දා ඒ මට නැති වෙච්ච භාවනා කාලය නැවත මට ඉක්මනින්ම ළඟා කරගන්නත් පුළුවන්.
So in a couple of minutes I'm back to that same stage as before I move my legs.
විනාඩි කිහිපයකින්ම මම හිටිය තැනටම නැවත භාවනාවේදී පහසු තැනටම ඉලක්ක කරගන්න මට පුළුවන් වෙනවා.
But now with no pain.
ඒ දැන් කිසිම වේදනාවක් නැතිව.
So now I can continue to go deeper.
දැන් මට තව දුරටත් ගැඹුරට භාවනාව කරගෙන යන්න පුළුවන්.
So if you are meditating for 1, 2 or 3 hours, it is fine just to adjust the posture 1 or 2 times.
ඔබ පැය දෙක තුනක් භාවනා කරමින් ඉන්නවනම් ඔබේ ඉරියව්ව ටිකක් වෙනස් කරාට කමක් නැහැ.
It means you don't have to endure pain.
එයින් අදහස් වෙන්නේ වේදනාවෙන් දුක් වෙන්න ඕන නැහැ කියන එකයි.
The Buddha taught Anapanasati. He never taught Anapanasati.
බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරා ආනා පේන් සතිය එහෙම නැත්නම් වේදනා සතියක් කියලා එකක් දේශනා කරේ නැහැ.
Very good. And if your mind gets distracted when you're meditating, it could be that you did not make your mind peaceful enough before you started watching the breath.
ඔබේ මනසට බාධා එනවා නම් භාවනාව කරගෙන යද්දී එයින් අදහස් වෙන්නේ ඔබ සංසුන් වුණේ නැහැ කියන එකයි. සාමකාමීව භාවනාව ආරම්භ කළේ නැහැ කියන එකයි.
You did not do enough preparation.
ඔබ හරියට සූදානම් වෙලා නැහැ භවනාවට.
And it can also be you have a wrong attitude towards your breath.
ඒ වගේම එයින් අදහස් වෙන්න පුළුවන් ඔබේ හුස්ම සම්බන්ධව ඔබට තියෙන වැරදි ආකල්පයක්.
I never look at my breath like a slave or a servant.
මම මගේ හුස්ම රැල්ල දිහා බලන්නේ නැහැ හරියට සේවකෙක් වහලෙක් කියලා සලකන විදියට.
I don't tell my breath what to do.
මම හුස්මට මේක කරන්න අරක කරන්න කියලා කියන්නේ නැහැ.
Instead I look upon my breath like my best friend.
ඒ වෙනුවට මම මගේ හුස්ම දිහා බලන්නේ මගේ හොඳම යාළුව දිහා බලනවා වගේ.
And when I'm with a friend I never try to control them.
මම මගේ යාළුවොත් එක්ක ඉන්නකොට කවදාවත් ඒගොල්ලන්ව පාලනය කරන්න මම යන්නේ නැහැ.
And when you're with a good friend, you can spend hours with them happily.
ඔබ හොඳම යාළුවෙක් එක්ක ඉන්නකොට පැය ගාණක් ඔබට සතුටින් ඉන්නත් පුළුවන්.
So it is like I see my breath, my breath recognizes my mind. We're very good friends. So we hang out together for hours.
ඒක හරියට මම මගේ හුස්ම දැක්කහම මම මගේ හොඳම යාළුව දැක්කා වගේ හරි කැමැත්තෙන් අපි පැය ගාණක් එකට ඉන්නවා.
So try to regard your friend, your breath like a friend.
ඒ හින්දා උත්සාහ කරන්න ඔබේ හුස්ම ඔබේ හොඳම යාළුව කියලා දකින්න.
But if your breath thinks it's boss, if you see your boss coming, whether it's your hamdro or maybe your mother or father, as soon as you see them coming, you want to get out as soon as possible to escape.
ඔබේ හුස්මට ඔබ සලකන්නේ ඔබේ ලොක්කයිනවා කියලා නම් ඔබ බලන්නේ හුස්මට අවධානය යොමු කරනකොටම පැනලා දුවන්න. ඒකට හේතුව ඔබ කැමති නැහැ ඒ අත්දැකීමට.
We always like spending time with our friend who's very kind to us.
ඒත් අපේ යාළුවා එක්කනම් අපි හරි කැමති යාළුවා අපිට කාරුණික නිසා බොහෝ කාලයක් යාළුවා එක්ක ඉන්න.
If I was a very fierce monk and I told you, sit up straight. Don't walk like that. Don't meditate like that. Don't get up. Then people would not like to meditate with me.
මම දරුණු භික්ෂුවක් නම් මම කියනවා නම් මෙහෙම ඉඳගන්න යන්න එපා කොහෙවත්. ඒ වගේ මම විධාන කරනවා නම් කවුරුවත් කැමති වෙන එකක් නැහැ මාත් එක්ක භාවනා කරන්න.
You'd run away as soon as you can.
ඔබ දුව පැනලා දුවාවි හැකි ඉක්මනින්ම.
So now you know why your breath disappears.
දැන් ඔබ දන්නවා ඇයි ඔබේ හුස්ම අතුරුදහන් වෙන්නේ කියලා.
It is scared of you.
හුස්ම ඔබ දැක්කහම බය වෙලා.
Because you're not kind to it.
ඔබ හුස්මට කාරුණික නැති හින්දා.
Very good.
බොහොම හොඳයි.
That's 8:45 now, so that's supposed to be the end of the question time, I believe. Is that correct? Very good. There's many more questions here, but we'll answer them probably tomorrow afternoon. Is that good? 3 o'clock? Because I personally have found in teaching, it's good to give a Dharma talk, but the questions and answers are where we learn the most.
Happy. So, අතයි 45 දැන් ප්‍රශ්න උත්තර අවස්ථාව නවත්තනවා. තව ප්‍රශ්න ඉතුරු වෙලා තියෙන ඒවා හෙට හවස 3ට සමහර මම උත්තර දෙන්නම්. මොකද ධර්ම දේශනාවක් කරන වගේම බොහෝ වෙලාවට දැනුම සහ අවබෝධය වැඩිපුර ලැබෙන්න පුළුවන් ප්‍රශ්න උත්තර සාකච්ඡාවේදී. ඒ හින්දායි මම ප්‍රශ්න ටික හවස 3ට උත්තර දෙන්න කියලා හිතුවේ.